නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්චරියං ආවුසෝ අබ්භූතං ආවුසෝ යාවංචිදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලී කතා මහප්පලාවුත්තා මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද මේ මාතෘකාවක් වශයෙන් තියාගත්තේ කායගතා සති සූත්‍රය. කායගතා සති සූත්‍රය අපිට මුණ ගැහෙන්නේ මජ්ඣිම නිකායේ උපරි පඤ්ඤාසකේ. මජ්ඣිම නිකායේ ප්‍රධාන පොත් තුනක් තියෙනවා. ඒකෙන් තුන්වෙනි පොතේ තමයි මේ කායගතා සති සූත්‍රය අපිට මුණ ගැහෙන්නේ. එතකොට මේ සූත්‍රයට කලින් තියෙනවා ආනාපාන සති සූත්‍රය. ඒ ආනාපාන සති සූත්‍රයත් බොහොම අපි කරගෙන යන භාවනාවට ලොකු මඟ පෙන්වීමක් කරනවා. ඒ වගේමයි මේ කායගත සති සූත්‍රයත් ඒ වගේම ලොකු මඟ පෙන්වීමක් කරනවා. ඉතින් මේ වෙනකොට අපි සති සම්පජඤ්ඤ සූත්‍රය ගැන සෑහෙන්න සාකච්ඡා කළා. ඒ හරහා මේ සතිය සම්පජඤ්ඤයේ එකතු වීම නිසා අපිට ලැබෙන ආනිසංස සම්බන්ධයෙන් කොහොමද ඒක නිකන් හරියට පඩිපෙලක් වගේ පේලියෙන් පේලියට, එහෙම නැත්නම් පඩියෙන් පඩියට, පියවරෙන් පියවරට ඉස්සරහට යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි යම් අවබෝධයක් ඇති කරගත්තා. ඊට පස්සේ අවිජ්ජා සූත්‍රය ගැන අපි සාකච්ඡා කරා. ඒ හරහා කල්යාණ මිත්‍ර ඇසුරක් හරහා අපි කොහොමද ටික ටික අපේ ධර්ම මාර්ගය ඉස්සරහට අරගන්නේ, ධර්ම මාර්ගය අපි ඉස්සරහට යන්නේ කොහොමද, ඒ සඳහා උමනා කරන හැකියාවන් අපි තුල දියුණු කරගන්නේ කොහොමද කියන කාරණය අපි ටිකක් සාකච්ඡා කළා. ඉතින් මෙත්බඳු පසුබිමක දැන් අපිට උවමනා වෙනවා ටිකක් කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන භාවනාවක යෙදෙන්න, සතිය දියුණු කරගන්න. ඒ නිසා මම අදහස් කළා දැන් කාලය හොඳයි කියලා මේ ඇහුම්කන් දෙන පින්වතුන්ට භාවනාව සඳහා සෑහෙන කාලයක්, හැකි පමණ කාලයක් තමන්ගේ ජීවිතේ වෙන් කරගන්න. මොකද මේක අපිම කළ යුතු දෙයක්. මේක අපිට අපි වෙනුවෙන් අපේ අම්මට තාත්තට කරන්න බෑ, අපි වෙනුවෙන් අපේ දුවට පුතාට කරන්න බෑ, අසල්වාසියෙකුට කරන්න බෑ, අපේ මිත්‍රයෙකුට කරන්න බෑ. මේ කටයුත්ත අපිම කරගන්න වෙනවා. ඉතින් එතකොට මේ කටයුත්තේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය කුමක්ද, බුදුරජාණන් වහන්සේගේ එළඹීම කොහොමද කියන එක විමසලා බලන එක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නැතුව අපිට උවමනා විදිහට භවනා කරන්න ගියොත්, අපිට උවමනා උවමනා ක්‍රම අනුගමනය කරන්න ගියොත් නිකන් අපි කාලේ නාස්ති කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේමයි බලාපොරොත්තු වෙන අභිමතාර්ථය ඉෂ්ට කරගන්නත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දී දැන් යම් යම් සූත්‍ර දේශනා තියෙනවා, විශේෂයෙන්ම අපිට හොඳට මේ භවනා මාර්ගයට නැත්තම් ප්‍රතිපත්ති මාර්ගයට පිවිසෙන්න හොඳ අඩිතාලමක් දමන හොඳ විස්තර අපිට සපයන යම් යම් සූත්‍ර දේශනාවන් ත්‍රිපිටකයේ පුරාම විසිරී තියෙනවා. ඉතින් ඒ බඳු එක සූත්‍රයක් තමයි මම අද ඉස්සරහින් තියාගත්තේ. මේ සූත්‍රේ මම කලින් මතක් කළා වගේ හම්බ වෙන්නේ මජ්ඣිම නිකායේ උපරි පඤ්ඤාසකේ අවසාන පොතේ. නම තියලා තියෙන්නේ කායගතා සති සූත්‍රය කියලා. දැන් කායගතා සති කියන අදහස තියෙන්නේ ඒ වචනේ අර්ථය එන්නේ කය අණුව ගිය සිහිය කියන අදහසක් එන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා කය අණුව ගිය සිහිය නැත්නම් කායානුපස්සනාව අපිට හම්බ වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී. සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා මුල් කරගත්ත නැත්නම් කය මුල් කරගත්ත කමඨහන් 14ක් දීලා තියෙනවා. දැන් ඒ සම්පූර්ණයෙන්ම එතකොට කය හා සම්බන්ධයි. කය මූලික කරගෙන, කය උපයෝගී කරගෙන, හරියට නිකන් කය ආයුධයක් කරගෙන, උපකරණයක් කරගෙන අපිට පුළුවන් සිහිය දියුණු කරන්න. එතකොට මෙන්න මේ හැකියාව, මෙන්න මේ සිහිය දියුණු කිරීම තමයි එතකොට කය පාවිච්චි කරලා අපි කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කය පාවිච්චි කරලා එහෙම කරන්නේ නැහැ. කය පාවිච්චි කරලා විවිධාකාර අනෙකුත් විවිධ කටයුතු වල යෙදෙනවා. එහෙම නැත්නම් අපි කෙලස් වැඩෙන විදිහට කටයුතු කරනවා. ඉතින් මේ කය අපි පරිහරණය කරන්නේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නම නෙමෙයි. නමුත් දැන් කයනුපස්සනාවක් වඩන යෝගාවචරයෙක් මේ කය පරිහරණය කරන්නේ, කය පාවිච්චි කරන්නේ එකතකින් කියනවා නම් මේ තමන් තුළ සිහිය දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න, ඒ වගේම නිවන් මාර්ගය මොකක්ද කියලා හොඳට පැහැදිලි කරගන්න. දැන් එක්තරා අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලා මේ එකතු වෙලා ඉන්නවා උපස්ථාන ශාලාවේ. දැන් අපි දන්නවා භික්ෂූන් වහන්සේලා ටිකක් ගිලම්පසක් එහෙම වළඳන තැන තමයි, යම් යම් උපස්ථානයක් ලබන තැන තමයි මේ උපස්ථාන ශාලාව කියලා කියන්නේ. ඉතින් මෙතනට රැස් වෙච්ච ඒ භික්ෂූන් වහන්සේලා අතර යම්කිසි අතුරු කතාවක් ඇති වෙනවා. අච්චරියං ආවුසෝ අබ්භූතං ආවුසෝ යාවංචිදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කාය ගතා සති භාවිතා බහුලී කතා මහප්පලා වුත්තා මහානි සංසාති. පුදුමයි මේ ආශ්චර්යයක් ඇවැත්නි, අද්භූතයි ඇවැත්නි. ඒ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ ඒ භාගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කායගත සතිය ප්‍රගුණ කිරීම තුළින්, මේ බහුලීකృత කිරීම තුළින් මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා දේශනා කළා. ඒක පුදුමාකාර ආශ්චර්ය ධර්මයක්, අද්භූත ධර්මයක්. මේ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ භාගතුන් වහන්සේ දේශනා කළේ කියලා බොහොම භාගතුන් වහන්සේ කෙරෙහි ප්‍රශංසා මුඛයෙන් කතා කර කර ඉන්නවා. යම් සාකච්ඡාවක් පවත්වමින් ඉන්නවා. ඔන්න ඔය අතර වාරයේදී භාගතුන් වහන්සේ තෙම උපස්ථාන ශාලාවට වැඩම කරනවා. වැඩම කළාට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වුණාට පස්සේ භාගතුන් වහන්සේම අහනවා, මහණෙනි මම මෙතෙන්ට එන්න පෙර ආතුව මොන වගේ සාකච්ඡාවකද නිරත වුනේ? මොන වගේ මාතෘකාවක් ඔස්සේද ඔබලා සාකච්ඡා කර කර හිටියේ? මං එනකොට මොන වගේ කතාවක්ද මගදී නතර කළේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් එතකොට මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි මෙන්න මේ වගේ මාතෘකාවක් තමයි කතා කරමින් හිටියේ. මොකද්ද මාතෘකාව? මේ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කායගත සතියක් දේශනා කරලා තිනවා. එන්නේ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා අපි මෙන්න මේ ගැන තමයි සාකච්ඡා කරමින් හිටියේ කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේට තමන් වහන්සේලා ඒ කරපු කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවා. ඊට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාව කරගන්නවා තව ටිකක් මෙන්න මේ කායගත සතිය හොඳට විස්තර කරලා දෙන්න. ඉතින් අපිට භාවනාවක් පටන් ගන්න තියෙන ඉතාම හොඳ අඩිතාලමක් දැන් ඔන්න බුදුරජාන් වහන්සේ මෙතෙන්දි දානවා. කියන අපිට විවිධාකාර භාවනා ක්‍රම තියෙනවා. නමුත් ඒ භාවනා ක්‍රම අතරින් අපිට ගැළපෙන භාවනා ක්‍රමයක්, අපිට පටන් ගන්න පුළුවන් භාවනා ක්‍රමයක්, ආධුනිකයෙකුට සුදුසු භාවනා ක්‍රමයක් තෝරගන්න එක ඉතාම වටිනවා. දැන් මෙතෙන්දි භාගතුන් වහන්සේ මේ කායගත සතිය මුල් කරගත්ත, කායනුපස්සනාව මුල් කරගත්ත කමඨහන් කීපයක්ම මේ කායගත සති සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට මේකේ පටන් ගැනීමේදී දැන් මම මේ පෙන්ලා තිනා වගේ මුලින්ම බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ආනාපාන සතිය හරහා කොහොමද සමන්ගේ සිහිය දියුණු කරන්නේ. එහෙමත් නැත්නම් ආනාපාන සතිය කියන මේ කය මූලික කරගත්ත අරමුණ පාවිච්චි කළා සිහිය දියුණු කරගන්නේ කොහොමද කියන කාරණාව. ඊට පස්සේ ඉරියාපත භාවනාවක් මුල් කරගෙන කොහොමද සිහිය දියුණු කරගන්නේ කියන කාරණාව විස්තර කරලා දෙනවා. ඊට පස්සේ සම්පජඤ්ඤය දියුණු කිරීම හරහා විවිධාකාර කටයුතු වල යෙදීමෙන්දී සිහිය දියුණු කිරීම හරහා කොහොමද තව තව ඉස්සරහට මේ සිහිය ගන්න, තව තව කොහොමද තමන්ගේ ජීවිතේ පුරාවට මේ සිහිය කියන හැකියාව, සතිය කියන සතිමත් බව කියන හැකියාව පතුරවන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ කුණප කොටස් 32 මූලික කරගෙන අපේ හිතේ තිබුණා නම් යම්කිසි පුජ්‍යල භාවයක් ගැන වැඩි ආකල්පයක්, විශේෂයෙන්ම ඝන සංඥාවක්, මේ කය අයිති මට, මේ කය ඊටාම සුන්දරයි, ඊටාම දැකුම් කලුයි, ඊටාම රමණීයයි කියලා අපි මේ කයට හෝ තමන්ගේ කියාගත්ත කයට හෝ අනුන්ගේ කයකට හෝ විශේෂයෙන් බැඳිලා හිටියා නම් අන්නේ සම්බන්ධයෙන් අපේ හිත නැවතත් මධ්‍යස්ත කරන්න උපයෝගී වෙන තවත් භාවනා ක්‍රමයක්. ඊට පස්සේ ධාතු මනසිකාර්ය. ඊට පස්සේ නව සීවතික කියලා ඔය මිය ගියාට පස්සේ මලකුණක් පත්වෙන එක්තරා විවිධ අවස්ථා නමයක් උපයෝගී කරගෙන කරන භාවනාව. එතකොට මේ යගේ කරුණු කාරණා රසක් මේ සූත්‍රයේ ඉදිරිපත් වෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයත් එක්ක මේ කාරණා සම්බන්ධ කරගත්තොත් මෙතෙක් කතා කරපු මේ සියලුම කර්මස්ථාන සතිපට්ඨාන සූත්‍රයට අන්තර්ගත වෙනවා. හැබැයි ඊට පස්සේ මේ කායගත සති සූත්‍රයට අන්තර්ගත කරලා තියෙන මෙන්න මේ ධ්‍යාන හතර අර සතිපට්ඨාන සූත්‍රයට අන්තර්ගත වෙලා නැහැ. හැබැයි ධ්‍යාන හතරත් භාගතුන් වහන්සේ කායානුපස්සනාව මූලික කරගෙනම වැඩිම පිළිබඳව මේ සූත්‍රයේදී සාකච්ඡා කරනවා. ඉතින් ඊට අමතරව විවිධ උපමා උපමේය දෙමින් මේ කායගත සතියක් වැඩිමේ තියෙන ආනිසංසත් මේ සූත්‍රයේදී බෙහෙවින් විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ටික ටික අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් ටික ටික ප්‍රායෝගිකව මේ හැම කර්මස්ථානයක්ම ටිකක් විස්තර කරගන්න. මොකද එතකොට අපිට පුළුවන් මේ හැම එකකින්ම ප්‍රයෝජන අරගන්න. ඉතින් මේවා තේරුම් අරගෙන නිකම් මතක තබාගෙන සුතමේ ඥානයක් ඇති කර ගැනීම පමණක් නෙමෙයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. කොහොමද මේ එක එක කර්මස්ථානයක් අපේ ජීවිතයට ප්‍රයෝගී කරගන්නේ? ඒ ඒ කර්මස්ථානය පාවිච්චි කළා අපි තුල යම් යම් ගුණ විශේෂයන් දියුණු කරගන්නේ කොහොමද කියන එක තමයි තාම වැදගත් වෙන්නේ. ඒ නිසා අද මම කතා කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ආනාපාන සතිය කියන මාතෘකාව. බොහොම ප්‍රකට මාතෘකාවක්. ඒ නිසා දැනටමත් මේ පින්වතුන් සමහර විට ආනාපාන සතිය දෙනව වෙන්නත් පුළුවන්. ඒ වගේමයි ආනාපාන සතිය මුල් කරගෙන සෑහෙන ධර්මදේශනා පොත්පත් ධර්මදේශනා අහලා තියෙන්නත් පුළුවන්, පොත්පත් බලලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ආනාපාන සතිය ගැන සෑහෙන වැටහීමක් මේ වෙනකොටත් මේ පින්වතුන්ට තියෙන්න පුළුවන්. ඉතින් අපි මේ සූත්‍ර දේශනාවට අනුව පොඩ්ඩක් හැබැයි විමසලා බලමු මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනාපාන සතිය. ඉතින් එතකොට කෙනෙකුට තවත් පොඩි කාරණාවක් ආනාපාන සතියට යොමු වෙන්න කලින් පොඩ්ඩක් මතක් කරනවා නම්, දැන් මේ පින්වතුන් අහලා ඇති චතුරාර්යක භාවනා කියලා භාවනාවක්. ඒ කියන්නේ බුද්ධානුස්සතිය, අසුභය, මෛත්‍රී භාවනාව, මරුණානුස්සතිය කියලා මෙන්න මේ වගේ භාවනා හතරක් බෞද්ධයන් අතර ප්‍රකට වෙලා තියෙනවා. ඒවට කියනවා චතුරාර්යක භාවනා කියලා. ඒ කියන්නේ අපි අවස්ථානුකූලව මේ භාවනාවන් වල යෙදෙනවා නම් ඒවැනුත් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට හුඟක් කේන්ති ගිහිල්ලා තියෙන්නේ. අපි හිතමු ගෙදර දොරේ යම් කිසි ප්‍රශ්නයක් නිසා, යම් ආරවුලක් නිසා වුණ අපේ හිත ටිකක් කේන්ති ඇවිස්සුණා. තරහ ගියා. ඉතින් ඉබඳු තරහ ගිය හිතක් එකපාරටම ආනාපාන සතියට යොමු කළොත් එච්චරම සාර්ථක නොවෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු මේ වෙලාවේ හොඳටම රාගය ඇවිස්සලා තියෙන්නේ. තමට තේරෙනවා දැන් හොඳටම නිකන් රාගෙන් දැවෙන ගතියක් තියෙනවා. ඒ මදු අවස්ථාවකදත් එකපාරටම අපි වාඩි වෙලා ආනාපාන සතිය වඩන්න ගියොත් ඒකත් එච්චර සාර්ථක නොවෙන්න පුළුවන්. ඒ වගේමයි හිත හරිම මලානික වෙලා කිසිම නැහැ සතුටක්, හරිම උදාසීන තත්වයක් තියෙන්නේ, භවනාවක් කරන්න කිසි උනන්දුවක් නැහැ. අන්න ඒ බඳු වාතාවරණයකදීත් අපි ආනාපාන සතිය වඩන්න ගත්තොත් එතෙන්දෙත් ටිකක් මේක අසාර්ථක වෙන්න හැකියාව තියෙනවා. එතකොට හිතේ කිසි සතුටක් නැත්තම් හිත හරිම නිකන් ඩොම්නස් සහගත වෙලා නම්, අන්න ඒ බඳු ඩොම්නස් සහගත බොහොම දුක් සහගත මට්ටමකට පත්වෙච්ච හිතක් පාරටම ආනාපාන සතිය යොමු කළොත් එතෙන්දෙත් අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ආනාපාන සතිය වඩන්න කලින් එවනම් පොඩ්ඩක් හිතන්න වටිනවා කොහොමද මේ සිත මධ්‍යස්ත කරගන්නේ, කොහොමද මේ සිත තව ටිකක් උසලා ගන්නේ, මේ භවනාවකට සරිලන පරිදි මේ හිතේ වාතාවරණය, හිතේ පරිසරය සකස් කරගන්නේ කොහොමද කියලා එහෙනම් හිතන්න වටිනවා. අන්න ඒ සකස් කර ගැනීම, මූලික සකස් කර ගැනීම අර චතුරාර්යක භවනාවන්ගෙන් කරලා දෙනවා. උදාහරණයක් වශයෙන් අපි ටිකක් ද්වේෂ සහගතව නම් මේ වෙලාවේ ඉන්නේ, කේන්ති ගිහිල්ලා නම් මේ වෙලාවේදී ඉන්නේ, එතකොට යෝගාවචරයෙකුට පුළුවන් එකපාරටම ආනාපාන සතිය වඩන්නේ නැතුව මෛත්‍රී භාවනාවක් වඩන්න. එයාට පොඩ්ඩක් තමන්ට මෛත්‍රී කරගන්න පුළුවන්, අනුන්ට මෛත්‍රී කරන්න පුළුවන්. ඔන්න ඒ අපි හඳුනන, අපි අහලා තියෙන, අපි වඩලා තියෙන ඒ මෛත්‍රී භාවනාව සුළු වේලාවක් වැඩුවාම අන්න අපේ අර හිතේ තියෙන ද්වේෂය අයින් වෙලා හිත නැවතත් මධ්‍යස්ත වෙනවා. හිත යම් පමණකට අර කේන්තියෙන් තරහවෙන් මිදෙනවා, නැවතත් බොහොම මධ්‍යස්ත තැනකටපත් වෙනවා. ඊට පස්සේ නැවත ඔන්න අපිට ආනාපාන සතියට යන්න අවස්ථාව ලැබෙනවා. අපි හිතමු හිත ඔන්න ඒ වෙනුවට රාග බරිත වෙලා තියෙන්නේ. විවිධාකාර නිමිති ගනිමින්, විවිධාකාර සංඥා වල පැටලෙමින් අපේ හිත රාග රත් වෙලා තියෙනවා. ඒ වෙලාවේදී අපිට පුළුවන් එකපාරට ආනාපාන සතිය වඩන්න නැතුව ඔය අසුභ භාවනාව වගේ එකක් අපි දන්නවා නම් පොඩ්ඩක් මේ තමන්ගේ කයේ යථා ස්වභාවය ටිකක් තේරුම් ගනිමින්, අනුන්ගේ කයවලුත් ඒ වගේමයි කියලා තේරුම් ගනිමින් මේ කයේ තියෙන පිළිකුල් ස්වභාවය, මේ සෑම කොටසකම තියෙන පිළිකුල් ස්වභාවයේ මද වේලාවක් හොඳින් විමසුවා නම් අන්න එතකොට අර පැන නැගිච්ච රාගය දුරු වෙලා නැවතත් අපේ හිත තැම්පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තැම්පත් වෙච්ච මනසින් ආනාපාන සතියට යොමු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ තුමා අර කිව්වා වගේ කිසිම උනන්දුවක් නැහැ, කිසිම උද්‍යෝගයක් නැහැ මේ වැඩේ කරන්න, කල් දාන ගතියක් තියෙන්නේ. එබඳු වාතාවරණයක් නම් තියෙන්නේ. අන්න එබඳු අවස්ථාවන් වලදී මරණානුස්සතිය වඩන්න පුළුවන්. මරණානුස්සතිය වගේ භාවනාවක් වැඩීම තුළින් අපි තුල යම් කිසි උද්‍යෝගයක් ඇති වෙනවා, මේ කටයුත්ත මම ඉක්මනට කරගන්න ඕනේ කියලා උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේමයි මේක කල් දාන්න සුදුසු නැහැ කියලා අන්න තමන් තුල නිවැරදි ආකල්පයක් ඇති වෙනවා. අන්න ඒ නිසා අන්න මරණානුස්සතිය තුළින් අපිට ඒ උමනා කරන උනන්දුව, උද්‍යෝගය භවනාව සඳහා පෙළ ගැසීම හදලා දෙනවා. ඒතර එහෙම සකස් වෙච්ච, එහෙම උනන්දු ඇති වෙච්ච, උද්‍යෝගිමත් වෙච්ච මනසක් ඊට පස්සේ අපිට ආනාපාන සතියට යොමු කරන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු අපේ හිතේ කිසි සතුටක් නැහැ. හිත නිකන් ඔතෑණි වෙලා, බොහොම මලානික වෙලා, හිත දුක්බර වෙලා. එබඳු අවස්ථාවන් වලදී අපි ආනාපාන සතිය එකපාරට වඩන්නේ නැතුව අපිට පුළුවන් බුද්ධානුස්සතිය වගේ භාවනාවක් වඩලා අපේ හිතේ යම් ප්‍රමෝදයක් ඇති කරගන්න, යම් කිසි සියුම් සතුටක් ප්‍රමෝදයක් ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා. හිත ඔසවා තබන්න, නැත්තම් සම්පහන්සණය කරන්න, පවන්සලන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ හොඳට ඒ සකස් කරගත්ත වටපිටාවක් අපේ හිතේ තියෙනවා නම් එතකොට අන්න ආනාපාන සතිය වඩන එක බොහොම පහසු වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ දැන් මේ විස්තර කරපු කෙටියෙන් අපි මතක් කරපු මේ චතුරාර්යක භවනාවන් අනිවාර්යෙන් වැඩිය යුතුමයි කියලා නීතියක් නැහැ. හැබැයි අපේ හිතේ දැන් පවතින తත්වය මොකද්ද කියලා අපි පොඩිංචි විමසීමක් කළා. අන්න ඒ తත්වය තවදුරටත් ඒ කියන්නේ අපි මේ ආනාපාන සතියේ ඒතරම්ම ගැළපෙන මට්ටමකට තාම ඇවිල්ලා නැත්තම් අන්න බුදුගුණ භාවනාවක් වඩලා නැත්තම් මෛත්‍රී භාවනාවක් වඩලා එහෙම නැත්තම් අසුභ භාවනාවක් වඩලා එහෙම නැත්තම් මරණානුස්සතියක් වඩලා ඒ අදාළ අන්දමින් මේ හිත නැවතත් මධ්‍යස්ත කරගෙන සතුටු කරගෙන සැහැල්ලු කරගෙන අපිට ආනාපාන සතියට යොමු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් තවත් කෙනෙකුට හොඳට සක්මන් භාවනාවක් කරලා ඒ සක්මනෙන් හොඳට හදාගත්ත සතිමත් බවක් සහිතව ආනාපාන සතියට යොමු වෙන්න පුළුවන්. මොකද අපි ආනාපාන සතියේදී ඉන්නේ බොහොම නිශ්චල ඉරියව්වක නිසා හිතේ තිබිච්ච යම්කිසි කැකෑරිච්ච ගතියක්, හිතේ තිබිච්ච යම්කිසි එකට හිර වෙච්ච ගතියක් ආනාපාන සතියෙන් සමහරලාවට අනිත් පැත්ත ඒ කියන්නේ මේ වර්ධනය වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් සක්මන් භාවනාව අපි ඇස් අරගෙන බොහොම විවෘත පරිසරයක බොහොම සැහැල්ලුවෙන් කය සක්මනේ යොදවලා තමයි සක්මන් භාවනාවක් වඩන්නේ. ඉතින් එතකොට ඒ හිතේ කොහේ හරි හිර වෙලා තිබුණා නම් යම්කිසි ආතතිගත ස්වභාවයක්. අන්න ඒ ආතතිගත ස්වභාවයෙන් හිත නිදහස් වෙලා හිතට සෑහෙන සහනයක්, සැහැල්ලුවක් ඇති කර ගැනීමේ අවස්ථාවක් මේ සක්මන් භාවනාව හරහාත් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් විශේෂයෙන් නිස්සරණවනේදී විශේෂයෙන් අපි උපදෙස් දෙනවා ඉඳගෙන භාවනා කරන්න කලින් අනිවාර්යයෙන්ම සක්මන් භාවනාවක නිරත වෙන්න කියලා. සක්මන් භාවනාවක නිරත වෙලා හිතේ සතිය දියුණු කරගෙන හිත සැහැල්ලු කරගෙන ඊට පස්සේ තමයි අපි ඉඳගෙන කරන භාවනාවකට පිවිසෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණා ටික මූලික වශයෙන් අපි හිතේ තබා ගැනීම වැදගත් වෙනවා. එතකොට ඔන්න අපි හිතමු එක්කෝ අපි හොඳට සක්මන් භාවනාවක යෙදිලා සහිත සැහැල්ලු කරගෙන හිතේ තිබුණා නම් යම්සි ආතතිගත ස්වභාවයක් ඒකත් සෑහෙන පමණකට යටපත් ඉවත් කරගෙන හිතේ සතිය දියුණු කරගෙන ඔන්න අපි පැමිණෙනවා ඉඳගෙන කරන භාවනාවට. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ මහත්ඵල මහානිසංස වෙන්න කායගත සතිය දියුණු කරන්නේ. ඒතකොට මෙතෙන් දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කායගත සතියට අයිති වෙන මෙන්න මේ ආනාපාන සතිය කියන කර්මස්ථානය කොහොමද මහත්ඵල මහානිසංස වෙන්න දියුණු කරන්නේ කියන කාරණාවයි. ඉතින් අපි බලමු එතකොට කොහොමද බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. කතම් භාවිතාච භික්ඛවේ කායගතා සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසං. දැන් මේ භික්ෂුන් වහන්සේලාගෙන්ම ප්‍රශ්නේ නගනවා. මහන්නි කෙසේ වඩන ලද, කෙසේ ප්‍රගුණ කරන ලද ආනාපාන සතිය කායගතා සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ? මේ ප්‍රශ්නය නගලා බුදුරජාණන් වහන්සේම ඔන්න පිළිතුරු සපයනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා. ඔන්න එක්තරා අන්දමකින් මේ ආනාපාන සතිය වැඩි වීම සඳහා ඒ අවශ්‍ය කරන පරිසරය ගැන බුදුරජාණන් වහන්සේ මුලින්ම සටහනක් තබනවා. එහෙමනම් අපි ආරම්භක යෝගාවචරයින් ටිකක් අර භාවනාවකට සුදුසු පරිසරයක් තෝරා ගැනීම ඉතාම වැදගත්. මොකද හුඟක් කලබලකාරී පරිසරයක බොහෝම ශබ්ද ඇහෙන මේ ഘോഷාකාරී පරිසරයක ඉඳගෙන මේ කටයුත්ත කරන්න අමාරුයි. ඒ නිසා ඔන්න අපි ටිකක් කවුරුත් වැඩිය එන්නේ නැති ඈත ප්‍රදේශයකට යනවා. හුදෙකලා ප්‍රදේශයකට යනවා. එහෙම නැත්නම් බොහෝම හෙවණක් තියෙන පරිසරයත් එක්ක හොඳට සම්බන්ධලා තියෙන ගහක් මුලකට යනවා. එහෙම නැත්නම් ආරණ්‍ය සේනාසනයකට යනවා. ඒ ආරණ්‍ය පරිසරය නැත්නම් ඒ වෘක්ෂලතා සමග තියෙන පරිසරය බොහොම හිත නිවනවා. ස්වභාවයෙන්ම හිතට යම්කිසි තැම්පත් වීමක්, හිතේ යම්කිසි හික්මවීමක් ඇති කරලා දෙනවා. එහෙමත් නැත්නම් ඉතින් අපි භාවනා වැඩසටහනකට එහෙම සම්බන්ධ වෙද්දී අපි සියලු දෙනාම ඉන්නේ බොහොම නිශ්ශබ්දව ඒ වගේමයි තම තමා මේ තනි තනියෙන් භාවනාවක් වඩගන්න තමයි උත්සාහය දරන්නේ. ඉතින් එතෙන්දී අන්න ශූන්‍යාගාරයකයේ තියෙන පරිසරය මෙන්න මේ භාවනා ශාලාවක අපි පවත්වා ගන්න උත්සාහන්ත වෙනවා. පුළුවන් තරම් නිශ්ශබ්ද පරිසරයක්, ඔවුනොවුන් එක කතා බහ නොකරන පරිසරයක් අපි පවත්වන්න එහෙමනම් ඒ භාවනා ශාලාවක එහෙම නැත්නම් භාවනා වැඩසටහනකදී අපි උත්සාහන්ත වෙනවා. ඉතින් අන්න ඒ බඳු ශූන්‍යාගාරයක් වුණත් මෙතෙන්ට ගැලපෙනවා. ඉතින් එහෙමනම් අපි මුලින්ම මේ ආරම්භක යෝගාවචරයේක අන්න ඒ සුදුසු පරිසරය තෝරා ගැනීම වැදගත් වෙනවා. අපි තුමු ඔන්න දැන් බුදුරජාන් වහන්සේගේ ඒ අවවාදයේ පිහිටලා ඔන්න අපි සුදුසු පරිසරයක් තෝරගත්තා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් මේ කායගතසත් සූත්‍රයේ බුදුරජාන් වහන්සේ බොහොම පියවරෙන් පියවර අපිට විස්තර කරලා දෙනවා. දැන් ඔන්න ඊට පස්සේ කියනවා වාඩි වෙන්න කියලා පලක් පැඳගෙන. ඒ කියන්නේ එරමිණිය වතාගෙන වාඩි වෙන්න කියලා කියනවා. ඉතින් සමහර ලාවට අපිට 100ක් පලක් බඳගෙන වාඩි වෙන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් එතකොට සමහරවිට පොඩ්ඩක් අර්ධ පරයන්කෙන් වාඩි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් භාවනාවට සකස් කරලා තියෙන විශේෂ පුටු තියෙනවා. ඒ බඳු පුටුවක් අරගෙන කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න පුළුවන්. අපි හුඟක් මේ සුවදායි ආසනයක වාඩි වුණොත් බොහොම සැප පහසු ආසනයක වාඩි වුණොත් සමහර ලාවට අපේ හිත පොඩ්ඩක් නිස්කලංක වෙනකොට දන්නේම නැතුව හිත නින්දර වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒ වගේ තැන්වලදී ටිකක් පරිසං විය යුතුයි. දැන් අපි මේ තෝරගන්න ආසනය ඕනවට වඩා සැපදායී වෙන්නත් බෑ. ඒ වගේමයි බොහොම හිර කළා, තද කළා, හරි වෙහෙසකාරී දුක්බර මේ ටිකක් දුක් වේදනාවන් ජනිත කරන ඒබඳු ආසනයක් වෙන්නත් බෑ. එහෙමනම් මෙන්න මේ දෙකේ අතරමැද ආසනයක් අපි තෝරාගත යුතුයි. යම් පහසුවක් අපිට දැනෙන්නත් ඕනේ, යම් සැහැල්ලුවක් අපිට දැනෙන්නත් ඕනේ. ඒ වගේමයි ඕනට වඩා පහසු වෙලා නින්දර නොවැටෙන පැත්තක් තියෙන්නත් ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා. දැන් හොඳට වාඩි වෙලා හිස කෙලින් තියාගෙන, බෙල්ල කෙලින් තියාගෙන, උරේස් දෙක පහත් කරගෙන, අත් දෙක බොහොම සැහැල්ලුවෙන් ඔඩොක්කු උඩ තියාගෙන, උඩුකය ඍජුව තියාගෙන, ඊට පස්සේ දැන් මේ හදාගත්ත ඒ පළඟ එනතන් ඒ හදාගත්ත ඉරියව්ව හොඳට ආභෝග කරනවා. මේ කියන්නේ හොඳට මනසින් විමසලා බලනවා. හරියට නිකන් පිරමීඩයක් තැම්පත් කළා වගේ. එහෙම නැත්නම් අපි හිතමු හුඹහක් බැඳා වගේ හොඳට සමබරව ස්පට්ටල වෙලා සමමිතිකව ඔන්න මේ ඉරියව්ව තියෙනවා. අන්න ඒ ඉරියව්වට පොඩ්ඩක් හිත යොදනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා උජුං කායම් පනිදාය. මේ කය හොඳට ඍජුව තියෙන්නේ. ඊට පස්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් මෙන්න මේ පරිමුඛයේ එහෙමත් නැත්නම් කියනවනම් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ උඩුතල ආශ්‍රිතව මෙන්න මේ ප්‍රදේශයේ අපේ අවධානය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඒ කියන්නේ දැන් අපි සිහිය පවත්වනවා නැත්නම් අපේ හිත රඳවන්න උත්සාහන්ත වෙනවා මෙන්න මේ පරිමුඛයේ. පරිමුඛය කියලා සාමාන්‍යයෙන් කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශය. ඒතොර ඒක හරියටම මේ වදින තැන එකපාරටම අල්ලන්න උත්සාහන්ත විය යුතු නැහැ. මොකද ඒක ප්‍රායෝගික නැහැ. නමුත් නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපිට අපේ සිහිය පවත්වන්න පුළුවන් නම් අන්න ඊට පස්සේ ටික ටික සිහිය දියුණු වෙනවත් එක්කම අපිට තව තව විස්තර හොයාගන්න, ස්පර්ශ වෙන තැන් හොයාගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මුලදී අපි ඒ තරම්ම බිය විය යුතු නෑ. මට මේ තාම මේක ස්පර්ශ වෙන තැන හරියටම ප්‍රකට වෙන්නේ නෑ නේද, පේන්නේ නෑ නේද, තේරෙන්නේ නැහැ නේද කියලා අපි අපේ හිත තව තව දියුණු වෙගෙන යනකොට, සතිය දියුණු වෙනකොට, සම්පජඤ්ඤය දියුණු වෙනකොට ඒ උමනා කරන හැකියාවක් නැති වෙලා එනවා. ඉතින් අපි දැනට කරන්නේ මෙන්න මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපි අවධානය පවත්වමින් ඔන සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට ඒ බොහොම සරල තැනකින් අපිව දැන් මේ භාවනාවට යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අර විදිහට වාඩි වෙලා සිහිය කරන නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානයේ ඉන්න ගමන් දැන් මෙන්න මෙහෙම කරන්න කියනවා. සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. දැන් එයා මේ ආස්වාසය සම්බන්ධයෙන් සිහිය පිහිටවනවා. ප්‍රශ්වාසය සම්බන්ධයෙන් සිහිය පිහිටවනවා. ඉතින් මෙතෙන්දි වෙන එක ගැටලුවක් තමයි ආරම්භක යෝගීන් මේ හුස්ම දිහා බලන්න ගිහාම දන්නෙම නැතුව මේක පාලනය කරන්න යනවා. එයා මේක එක්ක හයියෙන් හුස්ම ගන්න යනවා, එක්ක හෙමින් හුස්ම ගන්න යනවා, හුස්ම හිර කරගන්න හදනවා. ඉතින් අපිට নানা ප්‍රකාර පුංචි ගැටලු මේ භාවනාවට පටන් ගත්තාම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මොකද මෙතෙක් කාලයක් ඉතින් අපි මේ හුස්ම අරගත්ත කිසි ප්‍රශ්නයක් තිබුණ නැහැ. නමුත් දැන් මේ හුස්ම සම්බන්ධයෙන් සතිමත් වෙන්න ගියාම කලින් නොතිබිච්ච ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද අපිට තාම පුරුදු නැහැ මේක දිහා මධ්‍යස්තව බලන්න. මේකට වෙන්නේ ඉඩ හැරලා මේ දිහා බොහොම નિરાයාසයෙන් බලන්න තාම අපිට පුරුද්දක් නැහැ. ඒ නිසා පුංචි පුංචි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් මේවා මග හැරෙනවා. ඒ නිසා අපි අධෛර්ය විය යුතු නැහැ. මම මේ හුස්ම පාලනය කරනවා නේද? මම හුස්ම හිර කරගෙන ඉන්නවා නේද? මං හයියෙන් හුස්ම ගන්නවා නේද කියලා. එහෙම ඉතින් අධෛර්ය වෙන්න දෙයක් නැහැ. අපි මේ කටයුත්තේ නැවත නැවත යෙදෙන්න අපිට මේ අවශ්‍ය කරන සමබරතාවය, සැහැල්ලු භාවය හදාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කාලයක් යනකොට ඒ ටික ඔක්කොම සකස් වෙලා එනවා. ඒ නිසා යෝගාවචරයේ තමන් හුස්ම පාලනය කිරීමක් කරනවා අය, හයියෙන් හුස්ම ගන්නවා අය, ඔය මොකක් හරි දෙයක් තේරුණයි කියලා මේ පසුතැවෙන්න එපා. දිගට කරගෙන යන්න. තමන්ට ඒ උවමනා කරන සමබරතාවය ටික ටික හැදිලා එනවා. දැන් බුදුරජාන් වහන්සේ එතකොට පටන් ගන්නෙ සතෝ වාස්ස සති, සතෝ පස්ස සති කියන කාරණේ. මේ කියන්නේ සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා, සිහියෙන් යුක්තව හුස්ම හෙළනවා. ඒ කියන්නේ දැන් අපි නාසිකාග්‍රේ ප්‍රදේශයේ සිහිය රඳවගෙන ඉන්නකොට එතකොට අපි බලාගෙන ඉන්නවා එතන නිකන් නතර වෙලා. අපි හුස්මත් එක්ක ඇතුළට යන්නෙත් නැහැ, පිට වෙන හුස්මත් එක්ක පිටට යන්නෙත් නැහැ. අපි ඉන්නේ නතර වෙලා. හරිය නිකන් මුරකාරයෙක් වගේ, දොරටුපාලයෙක් වගේ අපි නාසිකාග්‍රේ ප්‍රදේශයේම සිහිය රඳවගෙන ඉන්නවා. එතකොට ඔන්න ඒ අපි ඉන්න තැන පසු කරගෙන ආස්වාසයක් ඇතුළට යනවා. අපි ඉන්න තැන පසු කරගෙන ප්‍රස්වාසයක් පිටට යනවා. අපි ඉන්න තැන ඉඳගෙන මේ ආස්වාසය සම්බන්ධයෙන් හොඳට දැනුවත් වෙනවා. ආස්වාසය සිද්ධ වෙන වෙලාවේදී ආස්වාසයක් කියලා හොඳින් දැනගන්නවා. ප්‍රස්වාසය සිද්ධ වෙන වෙලාවේදී ප්‍රස්වාසයක් කියලා හොඳින් දැනගන්නවා. දැන් මේ සංසිද්ධිය බොහෝම සියුම් නිසා එහෙම නැත්නම් මේ සංසිද්ධියේ ඒ තරම්ම රසයක්, ප්‍රණීත බවක්, ආකර්ෂණයක් නැති නිසා ඉතින් අපේ හිත එහෙමෙහෙ දුවන්න පුළුවන්. අතීතයට දුවනවා, අනාගතයට දුවනවා, සැලසුම් හදනවා, වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා. ඉතින් මේ වගේ ඇතුලේ කතන්දර හැදෙන්න ඉඩ තියෙනවා මේ අපි කටයුත්ත කරද්දිත්. මොකද අපිට තාම මේකේ කිසි රසයක් මතු කරගෙන නැහැ. කිසිම රසයක් මතු වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපේ හිත එහෙට මෙහෙට දුවන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මොකද කරන්න ඕනේ? කැමැතිනම් ආස්වාසයක් කියලා දැනගත්තාම ආස්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. හිතින් අපි ලේබල් කරනවා. පොඩි ලේබල් එකක් දාගන්නවා. ආ මේ ආස්වාසයක්. ඒකයිල මනසින් කරන ලේබල් කිරීමක්. මනසින් අපි හිතා ගන්නවා, පොඩි සිතුවිල්ලක් පහළ කරගන්නවා, විතර්කයක් පහළ කරගන්නවා. මේ වෙලාවේදී ඔන්න ආස්වාසයක් සිද්ධ වෙන්නේ. ආස්වාසයක් කියලා වචනේ අපි හිතින් සන්තෝහන් කරගන්නවා. ඊළඟට ප්‍රස්වාසයක් කියලා හොඳට දැනගන්නවා. ප්‍රස්වාසයක් කියලා දැනගත්ත අවස්ථාවේදී ආ මේ ප්‍රස්වාසයක් කියලා අපි හිතින් මෙනෙහි කරනවා. නැත්තම් ඕක ටිකක් කෙටි කරලා ඉන් අවුට් කියලා අපිට මේ ආස්වාසයේ වෙලාවදී ඉන් කියලා, ප්‍රස්වාසයේ වෙලාවදී අවුට් කියලා ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් 1 2 කියලා පාවිච්චි කරන්න පුළුවන්. කුමක් හෝ වේවා අපිට අවශ්‍ය වෙන්නේ මේ ආස්වාසය සිද්ධ වෙන වෙලාවදී ආස්වාසයේ වශයෙන්ුත්, ප්‍රස්වාසය සිද්ධ වෙන වෙලාවදී ප්‍රස්වාසයේ වශයෙන්ුත් නිවැරදිව වෙන් කළ දැන ගැනීම. අපි හිතමු දැන් ඔන්න යෝගාවචරයේ මේ දේ නිවැරදිව වෙන් කළා දැනගත්තා නම් ඊට පස්සේ හැබැයි බුදුරජාණන් වහන්සේ එතනින් නතර කරන්නේ නැහැ. දැන් අපි උත්සාහන්ත විය යුතුයි මේක ටිකක් බහුලීකృత කරන්න. මේ කියන්නේ දැන් අපි හුස්ම රැලි දෙකක් හොක දැනගත්තා කියලා අපි භාවනාව සම්පූර්ණ නැහැ. අපි මේක තව තව ප්‍රගුණ කළ යුතුයි. තව තව බහුලීකృత කළ යුතුයි. ඒ නිසා හිතන්න මේ ළඟ ළඟ ආස්වාස පේලියක් තියෙනවා. ආස්වාස 20ක් 30ක් තියෙනවා. දැන් අපි උත්සාහන්ත විය යුතුයි එකම මේ ආස්වාස ප්‍රස්වාසයක්වත් මග හරව ගන්න නැතුව මේ සියලුම ආස්වාස ප්‍රස්වාසයන් අපේ සිහියට හසු කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි. නිකන් හරියට සෙල්ලමක් වගේ. මොකද අපේ අවධානය එළියට ගියොත් අපිට හොරා අර ආස්වාස ප්‍රස්වාස පිට වෙලා අවසන් වෙලා අපිට ඒවා මග හැරුණා. මොකද අපි හිටියේ වෙන ලෝකෙක. නමුත් අපිට හොඳට මේ වර්තමාන මොහොතේ සිහිය රඳවන්න පුළුවන් නම්, සිහිය පවත්වන්න පුළුවන් නම් අන්න එක ආස්වාස ප්‍රස්වාස යුගලයක්වත් මග හරව ගන්න නැතුව ඒ සියල්ලම අපේ සිහියට හසු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපිට තියෙන අභියෝගය දැන්. දැන් අපි පුංචි අභියෝගයක් අපේ හිතට දෙනවා උත්සාහ කරන්න කියලා කිසිම ආස්වාස ප්‍රස්වාසයක් මග හරව ගන්න නැතුව ඒ සියල්ල ගැන සතිමත් වෙන්න කියලා. ඉතින් මුලදී අපි හිතමු ඕන අපිට ආස්වාස ප්‍රස්වාස 5 දැනගන්න පුළුවන් උනේ. ඊට පස්සේ ඕන හිත කොහෙදෝ ගියා. ආයෙත් ඔන්න විනාඩි 4කට 5කට පස්සේ තමයි මතක් වුනේ ආයෙමත් මේ ආස්වාස ප්‍රස්වාසයට හිත ගේන්න ඕනේ නේද කියලා මතක් වුනේ ටිකක් වෙලා ගියාට පස්සේ. ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ එච්චර අපි පසුතැවිලි යුතු නැහැ. අපි හැමෝම පටන් ගන්න වෙන්නේ ඔන්න වගේ තත්වයක ඉඳලා. හැබැයි අපි දිගට කරන්න කරන්න දැන් ඔන්න අර කලින් ආස්වාස ප්‍රස්වාස පහක හැඳීමේ හැකියාව තිබුණ ශක්තිය දැන් අන්න දැන් ආස්වාස ප්‍රස්වාස 10ක රඳවන්න පුළුවන් තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ වගේමයි හිත පිට ගියත් අර තරම් විනාඩි 5ක් 10ක් වල්මත් වෙලා ඉන්නේ නැහැ. ඉක්මනටම එන ගතියක් තියෙනවා. අපි හිතමු විනාඩි 2කින් ඔන්න එයා දැන් එනවා. විනාඩි 2කින් අපිට සතිය පිහිටනවා. ආ දැන් මම නැවතත් ආස්වාස ප්‍රස්වාසයට පැමිණිය යුතුයි කියලා අන්න අපිට අපි මෙලවට නැවත පැමිණෙනවා. වෙනත් ලෝකයක අපි අතරමං වෙලා හිටියා. හැබැයි වැඩි වෙලාවක් නෙමෙයි විනාඩි 2කින් අපිට ප්‍රകൃති සිහිය ලැබුණා. ඒ වෙලාවදී ඔන්න නැවතත් ආස්වාසයට නැමැත්තම් ප්‍රස්වාසයට දැන් කෙරෙමින් තිබෙන ක්‍රියාවලියට අපේ හිත නංවනවා. දැන් මේක තව තව ප්‍රගුණ කරන්න එක ළඟ තියෙන ආස්වාස 20ක්, එක ළඟ තියෙන ආස්වාස 50ක්, එක ළඟ තියෙන ආස්වාස 100ක් මෙන්න මේ වගේ දැන් අපිට තුල යම්කිසි හැකියාවක් දිනු වෙනවා. මේ එකම ආස්වාසයක්වත් ප්‍රස්වාසයක්වත් මගහරව ගන්න නැතුව සෑහෙන කාලයක් තිස්සේ මේ ආස්වාස ප්‍රස්වාස සංසිද්ධිය දිහා බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ අපිව තව එහාට එක්කගෙන යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති, රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියන තව පියවර දෙකක් දෙනවා. ඒ කියන්නේ අපි මුලින් හිතන් හිටියට මේ ආස්වාස සියල්ල සමානයි ප්‍රස්වාස සියල්ල සමානයි කියලා. ආස්වාස ප්‍රස්වාස අතරත් වෙනස්කම් තියෙනවා. ඒ වගේම ළඟ ළඟ තියෙන ආස්වාස අතරත් වෙනස්කම් තියෙනවා. ළඟ ළඟ තියෙන ප්‍රස්වාස අතරත් වෙනස්කම් තියෙනවා. හැබැයි ඉතින් අපේ හිත තාම තියුණු වෙලා නැත්තම්, සතිය හොඳට දියුණු වෙලා නැත්තම්, හිතේ ඒකාග්‍රතාවය හොඳට දියුණු වෙලා නැත්තම් අපිට මේ විස්තර දැක ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ටිකක් සංසිඳීමකින් යුක්තව හිත ටිකක් සංසුන් කරගෙන මේ විස්තර බලන්න අපි දැන් උත්සාහන්ත වෙනවා. අපි දැන් අවධානයෙන් ඉන්නවා. තව ටිකක් ඇහැ ගහගෙන ඉන්නවා. එතකොට ඔන්න තේරෙනවා සමහරවිට මේ ආස්වාසය වම්නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා, ප්‍රස්වාසය දකුණුනාස්පුඩුවෙන් ඇතුල් වෙනවා. නැත්නම් ආස්වාසය දකුණුනාස්පුඩුවෙන් ඇතුල් වෙනවා, ප්‍රස්වාසය වම්නාස්පුඩුවෙන් පිට වෙනවා. එක්කෝ නැත්නම් නාස්පුඩු දෙකෙන්ම පිට වෙනවා. ඉතින් මේ වගේ මේවා අතර තියෙන සියුම් සියුම් වෙනස්කම් අපිට තේරෙන්න ගන්නවා. සමහරවිට ආස්වාසය සිසිල්න දැනෙනවා, ප්‍රස්වාසය උණුසුම්ම දැනෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඊටාම වටිනවා. මොකද ඒ තොරතුරු ටික අපිට ලැබෙනවා කියන්නේ අපිට දැන් මේ ඊටාම සියුම් සරල අරමුණක් දිහා බොහොම සූක්ෂමව දැකීමේ හැකියාවක්, සියුම්ම දැකීමේ හැකියාවක් අපි තුල දියුණුවලා තියෙනවා කියන එකයි. ඉතින් අන්නේ හැකියාව අපිට දියුණු කරගන්න අපිට පුළුවන් වෙනවා තව තව අපේ හිත සූක්ෂම කරගන්න. ඇත්තටම මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අපි පාවිච්චි කරන්නේ අන්න අපේ හිතේ තියෙන සියුම් හැකියාවන් ඉස්සරහට ගන්න, තව තව වර්ධනය කරන්න. ඉතින් අපි හිතමු ඔන්න යෝගාවචරයේ දැන් ටික ටික සාර්ථක වෙනවා. එයාට පුළුවන් වෙනවා ළඟ ළඟ තියෙන ආස්වාස ප්‍රස්වාස 50ක් 60ක් 70ක් 80ක් ඔන්න බලන්නත් හැකියාව ලැබෙනවා. ඊට අමතරව මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි අතර තියෙන සියුම් වෙනස්කම් දෙක ගන්නත් එයාට අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙහෙම කරගෙන යනකොට එයාට තේරෙන්න පුළුවන් මේ ළඟ ළඟ තියෙන ආස්වාස ප්‍රස්වාස යුගලයක් පමණක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් සමානයි කියලා හිතාගත්ත ආස්වාස, ළඟ ළඟ තියෙන ආස්වාස, ඒවයි අතර පවා සියුම් සියුම් වෙනස්කම් තියෙනවා. කලින් ආස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකින ආස්වාසය ටිකක් දීර්ඝව වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කලින් අත්දකපු ප්‍රස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකින ප්‍රස්වාසය ටිකක් දීර්ඝව වැටෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් කලින් අත්දකපු ආස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකපු ආස්වාසය ටිකක් කෙටි කාලයකින් අවසන් වුණා කියලා තේරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි කලින් අත්දකපු ප්‍රස්වාසයට සාපේක්ෂව දැන් මේ අවසන් වෙච්ච ප්‍රස්වාසය බොහොම කෙටි කාලයකින් අවසන් වුණා නේද කියලා තමන්ට සමහරවිට තේරෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ හැම දෙයක් කරාම දැන් බුදුරජාණන් වහන්සේ අපි තුලට මෙන්න මේ සම්පජඤ්ඤය එකතු කරනවා. දැන් මේ සතිය හොඳට වැඩිලා තිබුණා. දැන් මේ සතියට අමතරව බුදුරජාණන් වහන්සේ මෙතනට සම්පජඤ්ඤය ලං කරනවා. ඒ කියන්නේ නුවණේ බීජය. ඉස්සරහට යන්න තියෙන බොහොම ප්‍රඥාවක බීජ මට්ටම දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී රෝපණය කරනවා. එතකොට අන්න යෝගාවචරයට පුළුවන් මේ ඇස් ඉදිරිපිට තියෙන අරමුණක ඊටාම සියුම් විස්තරයක් දැනගන්න. ඊටාම සියුම් ලක්ෂණ දැනගන්න. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ එතරම් නතර කරන්නේත් නැහැ. ඔන්න තවත් එහාට අපි එක්කගෙන යනවා. ඊට පස්සේ යම්කිසි අභියෝගයක් අපිට ලැබෙනවා. ඒ තමයි දැන් මේ ආස්වාස ක්‍රියාවලිය එක පාටම පටන් ගන්න එකක් නෙමෙයි. ඒ වගේමයි ප්‍රස්වාස ක්‍රියාවලියත් එක පාටම පටන් ගන්න එකක් නෙමෙයි. එක පාටම පටන් ගන්න එක පාටම නවසන් වෙන නතර වෙන සංසිද්ධියක් නෙමෙයි මේකක්වත්. මේ හැම දෙයක්ම ඊටාම සියුම්ම පටන් අරගෙන ක්‍රමානුකූලව වර්ධනය වෙලා ඊට පස්සේ ක්‍රමානුකූලව අවසන් වෙලා නොපෙනී යන තත්ත්වයක් තමයි තියෙන්නේ. හරියට නිකන් මේ බෙල් කර්ව් එකක් වගේ බොහොම සියුම්ම පටන් අරගෙන ටික ටික වර්ධනය වෙලා ඊට පස්සේ අවසන්ලා යන ස්වභාවයක් මේ ආස්වාසයේ තියෙනවා. ප්‍රස්වාසයේත් එබඳුම හැසිරීමක් තමයි තියෙන්නේ. ඊට අමතරව ආස්වාසයයි ප්‍රස්වාසයයි අතරත් පුංචි හිඩසක් හඳුන ගන්න පුළුවන්. ප්‍රස්වාසයයි ආස්වාසයයි අතරත් පුංචි හිඩසක් හඳුන ගන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් මෙන්න මේ සුතමේ ඥානය ඇති කරගෙන ඊළඟට උත්සාහන්ත විය යුතුයි. මේ මෙහෙම එකක් තියෙනවලු මටත් බැරිද මේක හඳුන ගන්න. ඊළඟ අන්න පුංචි අභිෝගයක් දෙනවා. දැන් තවත් ටිකක් ලං වෙලා සියුම්ව මේ ආනාපාන සතිය අපි වඩනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තවත් ටිකක් සියුම්ව වඩන්න උත්සාහන්ත වෙනවා. දැන් මෙහෙම කරද්දී බුදුරජාණන් වහන්සේ විශේෂ වචනයක් මෙතන පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් මෙතෙක් කරලා තිබුණේ පජානාති කියන වචනය දැන් හඳුන්ලා දෙනවා සික්ඛති කියන වචනය. පජානාති කියන වචනේදී තියෙන්නේ දැනගන්නවා කියන අදහස. ඒ කියන්නේ මේක දීඝ වශයෙන් දැනගත්තා, මේක කෙටි වශයෙන් හඳුනගත්තා, මේක ආස්වාසයක් වශයෙන් හඳුනගත්තා, මේක ප්‍රස්වාසයක් වශයෙන් හඳුනගත්තා, දැනගත්තා එපමණයි. හැබැයි අර සික්ඛති කියන මට්ටමට එනකොට අපි යම් සියුම් ප්‍රතිපදාවක දැන් යෙදෙන්න උත්සාහන්ත වෙනවා. ඒ කියන්නේ අතපය හොල්ලන්නේ නැතුව, ඉරියව් මාරු කරන්න යන්නේ නැතිව, ඊළඟට හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව, හුස්ම පාලනය කරන්න යන්නේ නැතුව, හිත නින්දට වට ගන්නෙත් නැතිව, ඒ වගේම හුස්ම රැලි ටික මගහරව ගන්නේ නැතිව, මේ සියලු සංසිද්ධියට බොහෝම ඇපවෙලා කැපවෙලා සියුම්ව මේ ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය දිහා බලන්න අපි උත්සාහන්ත වෙනවා. ඒ සඳහා අපි හික්මෙනවා. සැක ඇති කරගන්න නැතුව අපි හික්මෙනවා. අතපය හොල්ලන්න නැතුව අපි හික්මෙනවා. හිතට අනවශ්‍ය බරක් දෙන්න නැතුව අපි හික්මෙනවා. ඉතින් මෙන්න මේ වගේ යම්කිසි හික්මීමේ ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මට්ටමට එනකොට. මොකද අපිට මේ ලෝකයේත් එක ගනුදෙනු කර කර වෙනත් අතීතයේ දේවල් අනාගතයේ දේවල් කල්පනා කර කර මේ දේ කරන්න බෑ. දැන් අපි මේ අතීතයත් අතහැරලා දාලා අනාගතයත් අතහැරලා දාලා අපි එහෙනම් උත්සාහන්ත වෙ යුතුයි. මෙතෙන්දී දැන් තමන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට පමණයි. එතනදිත් ආස්වාසය බලද්දි ආස්වාසයට පමණයි, ප්‍රස්වාසය බලද්දි ප්‍රස්වාසයට පමණයි. ඉතින් මෙන්න මේ හැකියාව අපි දිනු කළා ගත්තොත් ඔන්න තව හොඳට සතිය තීව්‍ර වෙනවා. මොකද සතිය මේ මට්ටමේදී අර අතීතය අන්තයෙන් මිදිලා අනාගත අන්තයෙන් මිදිලා හොඳට මේ වර්තමාන මොහොතේ පෙළ ගැහෙන මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුලම හොඳට තැම්පත් වෙලා තියෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම මේ සතිය දිනු කර ගැනීම සඳහා ලොකු පිටුබලයක් ලැබලා දෙනවා. ඉතින් මෙහෙම කරන්න කරන්න දැන් අපිට හිතෙන්න ඉඩ තියෙනවා අපිට තව තව මේ ආස්වාස ප්‍රස්වාසයේ විස්තර දැනගන්න හම්බ වෙයි කියලා. අපි සාමාන්‍යයෙන් තර්කානුකූලව අපි හිතුවොත් සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ඒ වගේ. මොකද අපිට කලින් එච්චර දේවල් දැනුන්නේ නැහැ. මුලින් දැනුනේ ආස්වාස ප්‍රස්වාසයක් කියලා විතරයි. හැබැයි අපේ සතිය තව තව දියුණු වෙන්න ඒකේ විස්තර තොරතුරු අපිට ටිකක් හම්බ වුණා. මේක දිගද, මේක කොටද, මේක මොනවාස් පුඩුවෙන්ද යන්නේ, එහෙම නැත්නම් මේක උණුසුම්ද, මේක සිසිල්ද, මේක මුලද, මැදද, අගද කියලා. අන්න අර ඒ සියුම් ලක්ෂණ ටික එන්නෙන්න ප්‍රකට වෙච්ච ගතියක් තමයි තුනේ. එන්නෙන්න වැඩි වෙගෙන තමයි ගියේ. ඉතින් ඒ නිසා අපි හිතන්න පුළුවන් මේක තව තව බලද්දි තව තව වැඩි වෙයි කියලා. නමුත් මේකේ තියෙන ආශ්චර්යය කියන්නේ අපි හොඳට අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා හොඳට සියුම්ම බලාගෙන ඉන්න මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සියුම් වෙන්න ගන්නවා. තව තව අතිසියුම් වෙන්න ගන්නවා, අතිසූක්ෂම වෙන්න පටන් ගන්නවා. දැන් මේ අතිසූක්ෂම වෙන්න පටන් ගන්නකොට සමහරලාට ඔන්න අපිට නිින්ද යන්නත් ඉඩ තියෙනවා. දැන් මොකද අරමුණ හරීම සියුම්, දැනෙන නොදැනෙන ගානයි. ඉතින් සමහරලාට ඔන්න අපිට නිින්ද යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ වගේ තැන්වලදී අධෛර්ය නොවි නිින්ද ගියත් ආයිත් හිත නැගිට්ටෝගෙන එහෙම නැත්නම් ඊළඟ පරයන්කදී ඒ නිින්ද යන්න තියෙන හැකියාව ගැන හිතට මතක් කරලා දීලා නිින්ද නොයා අපේ මේ කටයුත්ත කරන්න උත්සාහන්ත විය යුතුයි. ඒ වගේමයි මේ වගේ මට්ටමකට එනකොට අපිට මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙනෙහි කිරීමක් එක්ක මේක කරන්නත් බෑ. මොකද හිත දැන් තියෙන්නේ බොහොම සියුම් මට්ටමකදී මට්ටමක. ඉතින් ඒ බඳු වාතාවරණයකදී අපිට මෙනෙහි කිරීමක් කරන්න බෑ. මොකද මෙනෙහි කිරීම කියන එක රළු විතර්කයක්. මෙනෙහි කිරීම කියන එකේදී අපි වැඩි වීරයක් යොදනවා. නමුත් මේ මට්ටමේදී අඩු වීරයක් අපි යොදිය යුතුයි. මේ මට්ටමේදී හිතේ ඒකාග්‍රතාවය, සමාධිමත් භාවය, සමාහිත භාවය වැඩිම සඳහා අපි සියලු ඒ උමනා කරන පසුබිම සකස් කරලා දෙය යුතුයි. අපි අනවශ්‍ය වීරයක් යෙදුවොත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ හිතටම දැන් හොඳට තැම්පත් වෙන්න, සමාහිත වෙන්න ඒ අවශ්‍ය කරන පසුබිම අපි සකස් කරලා දෙනවා. අපි ටික ටික අත අයින් කරනවා. අපි අපේ ග්‍රහණය අයින් කරනවා. අපි කරන පාලනය අයින් කරනවා. ඒ වෙනුවට දැන් මේ සංසිද්ධියට નિરાයාසයෙන් වෙන්න අපි ඉඩ දෙනවා. ඉතින් අපිට මේ මෙන්න මේ සමබර කිරීම කරන්න පුළුවන් නම් ඔන්න තව තව හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. හිත තව තව සියුම් වෙන්න, සමාහිත වෙන්න, ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. දැන් මේ මට්ටමට එනකොට අපිට තේරෙන්නේ නැහැ මේ සිද්ධ වෙන්නේ ආස්වාසයක්ද, මේ සිද්ධ වෙන්නේ ප්‍රසවාසයක්ද කියලාවත් අපිට වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න බෑ. සමහරලාවට මේක මේ සිද්ධ වෙන්නේ නාසිකාග්‍රයේද, උඩුතලයේද, නැත්නම් ශරීරයේ වෙන කොහේදවත්ද කියලාවත් ඒ තොරතුරත් අපිට හම් වෙන්නේ නැහැ. ඒක කිසිම වැරදක් නැහැ. සමහරලාවට අපි හිතාගත්තොත් මගේ සතිය දැන් දුර්වල වෙලා ඒකයි මේ ඔක්කොම ප්‍රශ්නේ කියලා අපි හිතාගත්තොත් වැරදි. අපි හොඳට අඛණ්ඩව අපේ භාවනාව ප්‍රගුණ කරගෙන ආවනම් මේ මට්ටමට එනකොට ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය තැම්පත් වීම කියන එක ස්වාභාවිකයි. ඒක තමයි ඊළඟ පියවර. ඒකයි බුදුරජාන් වහන්සේ එතෙන්දි කියන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීත සික්ඛති කියලා. දැන් මේ හුස්ම ගැනීමේ හෙලීමේ ක්‍රියාවලිය තැම්පත් වීම සඳහා අපි අනුග්‍රහ කළ යුතුයි. අපි ඒක අවසන් නෙමෙයි තියෙන්නේ, හයියෙන් හුස්ම ගන්න නෙමෙයි තියෙන්නේ. හොඳට තව තව තැම්පත් වෙන්න, තව තව සියුම් වෙන්න, නොදැනෙන ගානට එන්න අපි අනුග්‍රහ කළ යුතුයි. අතපය හොල්ලන්නේ නැතුව, හිතේ සැක සංකා පහල කරගන්න නැතුව, ඇතුළත කතාව පටන් ගන්න නැතුව පුළුවන් තරම් දැන් මේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියට තැම්පත් වීම සඳහා උන් අපි අනුග්‍රහ කරනවා. දැන් මෙහෙම අනුග්‍රහ කළොත් අන්න හොඳට මේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය තැම්පත් වුණා, කය හොඳට සැහැල්ලු වුණා, මුළු කයම නිකන් සැහැල්ලු පාවෙනවා වගේ මට්ටමකට එන්න ඉඩ තියෙනවා. දැන් හිතත් බොහෝම සැහැල්ලුයි, කයත් හොඳටම සැහැල්ලුයි, මොකද්දෝ දැනීමක් විතරක් තියෙනවා අපි ජීවත් වෙන බවට. ඒ දැනීමත් එක්ක අපි මෙතන ගත කරනවා, වාසය කරනවා. මුළු කයම දැන් සෑහෙන්න සංසිඳිලා, කය බොහොම සැහැල්ලු වෙලා, හැබැයි මොකද්ද එක ලකුණක් තියෙනවා ජීවත් වෙන බවට. අන්න ඒ ජීවත් වෙන සලකුණත් එක්ක අපිට දැනෙන යම්කිසි සංවේදනයක් එක්ක අපි බොහොම નિરાයාසයෙන් වාසය කරනවා. ඒ දිහා හොඳට අවධානයෙන් ඉන්නවා. මෙන්න මේ මට්ටමින් බුදුරජාණන් වහන්සේ මේ කායගත සති සූත්‍රයේදී ආනාපාන සතිය නතර කරනවා. ඒ කියන්නේ මෙතෙන්දී අර සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාව වගේ තමයි මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතෙන්දී පියවර හතරයි ඉදිරිපත් කරන්නේ. මේ හතරෙනි පියවරෙන් නතර කරනවා. මොකද මේ ඔක්කොම අතර මේ අන්තර්ගත වෙන්නේ කයට. මේක ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා සමස්තයක් වශයෙන් දකින මට්ටම, ඊට පස්සේ දිග කෙටි වශයෙන් දකින මට්ටම්, ඊට පස්සේ මේකේ මුලුල්ලම සම්පූර්ණ ආස්වාස ක්‍රියාවලිය, සම්පූර්ණ ප්‍රස්වාස ක්‍රියාවලිය, ඒක සියල්ල දැන ගැනීම, ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම මේ කායික ක්‍රියාවලියෙන් තැම්පත් වීම. මේ සියලුම අවස්ථා කයට අනුබද්ධයි. කය ඇසුරු කරගෙනයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මට්ටමේදී මේ කය කායानुපස්සනාව තමයි මූලික වෙලා තියෙන්නේ. ඒකට මෙන්න මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ මේ කායानुපස්සනාව අපිට උගන්වනවා. ඊට පස්සේ මෙහෙම උගන්වලා බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා, තස්ස ඒවං අපමත්තස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහතතා සරසංකප්පාතේ පහියන්ති. දැන් යම්සි කෙනෙක් හොඳට කෙලෙස් තවන වීරෙන් හොඳට අප්‍රමාදීව මේ නිවන් දක්නා අධ්‍යාශයෙන්, නිවන් දක්නා අරමුණින් මේ විදිහට මේ කායानुපස්සනාවේ නිරත වෙනවා නම් අන්න එයාගේ හිතට එන්න කලින් ආපු අර ගෘහාශ්‍රිත වූ කල්පනාවන්, ගෙවල් දොරවල් සම්බන්ධ ආකල්ප, ගෙවල් දොරවල් සම්බන්ධ විවිධාකාර අතීතයේ මුල් කරගත් සිතුවිලි, ගෙවල් දොරවල් ආශ්‍රිත අනාගතයේ මුල් කරගත් අපේක්ෂාවන් සැලසුම් කිරීම, මේ සියල්ල ඔන්න දැන් පැහැරට ගිහිල්ලා ඒවා සියල්ල අයින් වෙලා හිත සෑහෙන්න සැහැල්ලු වෙලා ඒ වෙනුවට අජත්ත මේව චිත්තං සම්තිට්ඨති. හොඳට නිකන් ඇතුළතම හිත නතර වෙන ගතියක්. හරියට නිකන් පුටුවක් තියලා වාඩි කරවලා තිබ්බ වගේ මේ කය ඇතුළෙම ඔන්න දැන් හිත ඒකාග්‍ර වෙන ගතියක්. හිත ඇතුළෙම නිකන් වාඩි කරවලා තිබ්බ වගේ ගතියක්. හොඳට ඇතුළත ඒකාග්‍ර වීමක්, ඒකෝදි හෝති, සමාධියති, සමාදන් වීමක්, සමාධිමත් වීමක් ඇති වෙනවා කියලා ඔන්න විස්තර කරනවා. ආනිසංසයක් කියලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා තස්ස ඒවං අපමත්තස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සර සංකප්පාතේ පහියන්ද. සිහලොම ගෘහාශ්‍රිත වූ සංකල්පනාවන් ඔක්කොම බැහැරට වෙනවා. ඒව බැහැර වුණාට පස්සේ තේ සම්පහාන අජ්ජත්ත මේව චිත්තං සම්තිට්ඨති. මේ ඇතුළතම හොඳට තැම්පත් වෙනවා. සන්නිසීදති. හොඳට මේක වාඩි කරලා තිබ්බ වගේ හොඳට සුවසේ ඉන්න ගතියකටපත් වෙනවා. ඒකෝදි හෝති. ඇතුළතම හිත ඒකාග්‍ර වෙනවා. සමාධියති. හොඳට හිත ඇතුළතම සමාධිමත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ කායගත සති සූත්‍රයේ ආනාපාන සතිය තුලින් මේ කායනුපස්සනාව දියුණු කරන ක්‍රමය අපිට කියලා දීලා තියෙනවා. ඒතර ඒකේ ආනිසංසය වශයෙන් හොඳට දැන් මේ කය ඇසුරු කරන, කයේම රැඳෙන, එහෙම හෙදුවන්නේ නැති, කයේම ඒකාග්‍ර වෙච්ච, සමාධිමත් වෙච්ච හිතක් අපිට ඇති කර ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මුලදී උත්සාහන්ත විය යුතුයි මේ මට්ටම අපි ගාව දියුණු කරගන්න. එකපාරටම අපිට විපස්සනාවක් වඩන්න අමාරුයි. අපි ඉස්සෙල්ලා මෙන්න මේ බුදුරජාන් වහන්සේ විස්තර කරන ආකාරයට හොඳට මේ කය ඇසුරු කරගෙන එහෙ මෙහෙ දුවන්නේ නැති, අතීතයේ ඔස්සේ දුවන්නේ නැති, අනාගතයේ ඔස්සේ සිහින මවන්නේ නැති, හැබැයි මේ කය ඇසුරු කරගෙන ජීවත් වෙන හිතක් අපි හදාගන්න උත්සාහන්ත විය යුතුයි. ඒ සඳහා අපි වෑයම් කළ යුතුයි. ඉතින් ඒ බඳු වෑයමක් අපි දරන්න ඔන්න අපේ හිත තව තව ඒකාග්‍ර වෙලා, සමාධිමත් වෙලා, කය ඇසුරේ පවත්වමින් අපිට අපේ ඉස්සරහට ඊළඟ පියවර වලට යන්න අවස්ථාව සැලසෙනවා. අපි තව තව ඉස්සරහදී තව තව අනිකුත් කර්මස්ථානත් සාකච්ඡා කරමු. ඉතින් එහෙමනම් අදට මම මේ ධර්මදේශාව මෙතනකින් සමාප්ත කරනවා. අප සියලු දෙනාටම මේ කායනුපස්සනාව පිළිබඳව මේ මූලික වැටහීම ඇතිවීම පිණිස අද දින ධර්මදේශනාව උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වන්දේ, අපිට විනාඩි කිහිපයක් ගන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් විනාඩි 4ක් 5ක් අපිට ඕනනම් වැය කරන්න පුළුවන්.
ඒස අතෝසවල තිබෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒස
ඔව් කියන්න. ඔව්
ආනාපාන සතිය වඩන හැටි කාමලස්සන කතර කියලා දිනා සංඛ්‍යාවක් යෝගින් පිළිගන කිරීම භාවනාවක් කරනවා. අන්න ඒක පිළිබඳව මේ පොත්තක් මෙතෙන් සම්බන්ධ කරලා විස්තර කර දුන්නා ප්‍රයෝජනවත්ය කියලා මම හිතනවා.
හොඳයි. පිම්බිම හැකිලිම භාවනා ක්‍රමයක් ඇත්තටම බොහෝම ප්‍රකට, නැත්නම් යෝගාවචරීන් බොහෝ පිරිසක් ප්‍රයෝජන ගන්න භාවනා ක්‍රමයක්. ඒක ඇත්තටම ආරම්භ වෙන්නේ නැත්නම් ලෝකෙට හඳුන්ලා දුන්නේ මහාසී සයාඩෝ ස්වාමින්වහන්සේ, බුරුම සයාඩෝ ස්වාමින්වහන්සේ නමක්. ඊට පස්සේ උන්වහන්සේගේ ගෝල ස්වාමින්වහන්සේලා, විශේෂයෙන් සයාඩෝ වූ පඬිත ස්වාමින්වහන්සේ වගේ ස්වාමින්වහන්සේලා තව තව මේක ප්‍රචලිත කළා. ඉතින් ආනාපාන සතියට සෑහෙන්න සමරූපීව මේ පින්බිම හැකිලිම භාවනාවත් ක්‍රියාත්මක වෙනවා. අපිට එකම වෙනස තියෙන්නේ අපි ආනාපාන සතියෙදී අපේ අවධානය නාසිකාග්‍රේ පවත්වන්නේ, ඒ ආශ්‍රිතවයි අපි අවධානය තියාගෙන ඉන්නේ, රඳවගෙන ඉන්නේ. හැබැයි පින්බිම හැකිලිම භාවනාවදී උදර ප්‍රදේශය ආශ්‍රිතව තමයි අපි අවධානය රඳවගෙන ඉන්නේ. ඉතින් මේ උදර ප්‍රදේශයේ අවධානය රඳවගෙන ඉන්න කොටත් මේ උදරයේ පින්බීම හැකිලිම කියන මෙන්න මේ සංසිද්ධිය අර කලින් විස්තර කරා වගේම රටාවකට තමයි වෙනස් වෙන්නේ. අපිට මුලින් ඔන්න උදරයේ පිම්බීම හැකිලිම දැනගන්නවා. ඒ කියන්නේ සතෝ අසසති, සතෝ පස්සසති කිව්වා වගේ මෙතෙන්දිත් බොහොම සිහියෙන් යුක්තව ඉන්නවා පිම්බීමක් සිද්ධ වෙනකොට. සිහියෙන් යුක්තව ඉන්නවා හැකිලිමක් සිද්ධ වෙනකොට. අපේ හිත හැමෙහෙ යනවා නම් ඒක අඩු කරගන්න අපි පිම්බෙනවා, හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා කියලා අපිට මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්නත් පුළුවන්. අර වගේමයි. දැන් මෙහෙම කරන්න ඔන්න සමහරවිට අපිට මේ පිම්බීමයි හැකිලීමයි දෙක අතර තියෙන වෙනස්කම් තේරෙන්න ගන්නවා. මේ දෙක සමාන නැහැ. ඔන්න පිම්බීම එක ආකාරයකින් දැනෙනවා, හැකිලීම ඊට වඩා වෙනස් ආකාරයකින් දැනෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා පිම්බීමයි හැකිලීමයි අතර තියෙන යම් යම් සුළුසුළු වෙනස්කම් ඔන්න තේරෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඔන්න පිම්බීමක් බොහොම දීර්ඝව දැනෙනවා, හැකිලීමක් ටිකක් කෙටියෙන් දැනෙනවා, සැහැල්ලුවෙන් දැනෙනවා. ළඟ ළඟ තියෙන පිම්බීම් එකිනෙකට වෙනස් ආකාරයෙන් දැනෙනවා, ළඟ ළඟ තියෙන හැකිලීම් ටිකක් වෙනස් ආකාරයෙන් දැනෙනවා. ඔන්න අර වගේම අපිට මේකෙත් හොඳට විස්තර බලන්න උත්සාහන්ත වෙනවා. කියන මේ කොයි භාවනාවේදීත් අපි ඒ උනන්දුව යම් කිසි කුතුහලයක් මේකට එකතු කළ ගත යුතුයි. එතකොට තමයි අපිට අර කලින් නොදකපු විස්තර බලන්න අවස්ථාව ලැබෙන්නේ. ඊට පස්සේ වන්න අර වගේම දැන් මේ පිම්බීම හැකිලීමේ මුළු ක්‍රියාවලිය බලන්න උත්සාහන්ත වෙනවා. පිම්බීම හැකිලීමත් ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය වගේ එක පාර්ටම හට අරගෙන එක පාර්ටම නැති වෙලා යන්නේ නැහැ. මේක ඉතාම සියුම් පටන් ගැනීමක්, ටික ටික වර්ධනය වීමක්, ඊට පස්සේ ක්‍රමානුකූලව අඩුවෙලා නොපෙනී යාමක්, නොදැනී යාමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ හැකිලීම පටන් ගන්න කලින් පුංචි විරාමයක් තියෙනවා. ඒක හැකිලීමේ ඉතා සියුම් පටන් ගැනීමක්, පොඩ පොඩ වර්ධනය වීමක්, ඊට පස්සේ අවසන් වීමක්, නොදැනී යාමක්. ඊට පස්සේ ඊළඟ පිම්බීම පටන් ගන්න කලින් ආයෙත් පුංචි විරාමයක්. ඔන්න ඒ වගේ එක්තරා චක්‍රයක් මෙතනක් තියෙනවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වගේම ඒ බඳුම චක්‍රයක් මෙතනක් තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවටත් අපි ඉස්සරහට ලං වෙනවා. හොඳට මේක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න අන්න අර වගේ හොඳට මේ පිම්බීම හැකිලීමේ මුළු චක්‍රයම, මුළු සංසිද්ධියම අල්ලගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේකත් අපි හොඳට කරා නම් කලින් ආස්වාද ප්‍රසන්න ක්‍රියාවලිය විස්තර කරා වගේම පිම්බීම හැකිලීමත් අතිශය සුවම් වෙන්න පුළුවන්. නොදැනී යන්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්. මේ දෙක වෙන්වෙන් වශයෙන් හඳුනගන්න බැරි තරමට සුවම් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කර්මස්ථාන දෙකම සෑහෙන සමානව තමයි වැඩෙන්නේ. ඉතින් ආරම්භක යෝගාවචරයේකට සමහරවිට ආනාපාන සතිය වඩනවට වඩා පහසු වෙන්නත් පුළුවන් පිම්බීම හැකිලීම වගේ භාවනාවක් කරන එක. මොකද ආනාපාන සතියට වඩා ටිකක් ප්‍රකටයි පිම්බීම හැකිලීම කියන භාවනා ක්‍රමය. එතෙන්දී අපි අවධානය තියාගන්නවා උදර ප්‍රදේශයට, තියාගෙන මේ කටයුත්ත පටන් ගන්නවා නම් සමහරවිට ආනාපාන සතිය අසාර්ථක වෙච්ච යෝගාවචරයේකට ඉතා පහසුවෙන් මේ පිම්බීම හැකිලීම භාවනා ක්‍රමය අල්ල ගන්න පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් පිම්බීම හැකිලීම භාවනා ක්‍රමය කාලක් ප්‍රගුණ කළා, අත්‍යවශ්‍ය නම් ආනාපාන සතියට යොමු වෙන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම ආනාපාන සතියට යොමු විය යුතුමයි කියලා නීතියක් නැහැ. ඉතින් ඒ නිසා මේ හැම කර්මස්ථානයකින්ම අපි ලොකු සෑහෙන ගැඹුරකට එකගෙන යනවා. ඉතින් අපි ඒ කර්මස්ථානයෙන් කොපමණ ගැඹුරකට අපි යනවද කියන එක ඉතින් යෝගාවචරය මත වෙනස් වෙනවා. ඉතින් කෙසේ නමුත් මේ පිම්බීම හැකිලීම භාවනා ක්‍රමයත් අර මතක් කළා වගේ බොහෝම ප්‍රචලිත භාවනා කර්මස්ථානයක්. ආනාපාන සතියේට සෑහෙන සමාන රූපී විදිහට තමයි ඒකත් ඇත්තටම වැඩෙන්නේ. හොඳයි.
දැන් මේ විදිහට දැරුවම අංක දෙකේ ඉඳලා හය විතර දක්වා යනකල් පොදුවේ දෙකේම යන පුළුවන්නේ ස්වාමීන්
වහන්සේ. ඔව් ඔව්. ඇත්තරම දැන් ආනාපාන සතියේ උනත් මෙතෙන්දී අන්තර්ගත වෙලා නැහැ. සමහරවිට දැන් අපි හිතන්නේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා. හැබැයි ඕක තව තව සියුම් වෙන්න ආස්වාස ප්‍රස්වාස රසක් බවට මේකපත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තනි ආස්වාසයක් නෙමෙයි, හිතා සියුම් ආස්වාස පේලියක්, හිතා සියුම් ප්‍රස්වාස පේලියක් බවට මේකපත් වෙන්නත් පුළුවන්. ඒ වගේම පිම්බීම හැකිලීමේදීත් ඒ වගේම තනි පිම්බීමක්, තනි හැකිලීමක් නෙමෙයි, කුඩා කුඩා පිම්බීම් රසක්, කුඩා කුඩා හැකිලීම් රසක් වශයෙන් තේරෙන්නත් පුළුවන්. ඉතින් මේ හැම එකෙන්ම නිරූපණය වෙනවා අපේ අර සම්පජඤ්ඤය හොඳට දියුණුලා කියලා. සති සම්පජඤ්ඤය හොඳට දියුණුනහම තමයි අර වගේ කැඩිලා පේන්නේ, වෙන්වෙන් වශයෙන් පේන්නේ, රාශියක් වශයෙන් පේන්නේ, හොඳට විස්තර සහිතව පේන්නේ හොඳට ඒ සති සම්පජඤ්ඤය දියුණු වෙච්ච මට්ටමකදී.
තව කෙනෙකුට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. කාල වේලාව තවසන් වේගණ යනවා. පැයකට පමණයි සීමා වෙලා තියෙන්නේ අද වැඩසටහන. අපිට හැම වුණොත් ලබන සතියට ඉතුරු ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්නත් පුළුවන්.
හොඳයි. එහෙනම් විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අද අපේ වැඩසටහන මෙතනින් අපේ සමාප්ත කරනවා. අපි ඉදිරියේදී මේ කායගතසති සූත්‍රයේ අන්තර්ගත අනිකුත් කර්මස්ථාන ගැනත් ටිකක් විග්‍රහ කරන්න, විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම විශේෂයෙන්ම මේ සම්බන්ධ වෙන පිරිසට ආරාධනා කරනවා, මේවා අපි අහලා විතරක් ප්‍රමාණවත් නැහැ, මේවා මතක තියාගෙන විතරක් ප්‍රමාණවත් නැහැ, මේවා අපි අපේ ජීවිතය තුළ ප්‍රගුණ කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අද ඉගෙන ගත්ත ආනාපාන සතියත් කලින් මම විස්තර කරපු ඒ ආරක් චතුරාර්යක භාවනාවනුත් ඒ වගේම යම් යම් අවස්ථාවන් වලදී විස්තර කරපු සක්මන් භාවනාවත් අපේ ජීවිතවලට එකතු කරගන්න උත්සාහන්ත වෙන්න. තමන්ගේ තමන් ප්‍රායෝගිකව මේ භාවනාවල නිරත වෙන්න. එතකොට අපිට මේ සිහිය දියුණු වෙලා අපේ හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙලා හිතේ පැහැදිලිකම වර්ධනය වෙලා බොහොම සතුරුදායක පරිසරයක් බොහොම සැහැල්ලු සිතක් සංසුන් හිතක් සමාහිත හිතක් සාමකාමී හිතක් අත්දකින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා අප සිල්ලු දනාටම අන්න ඒබඳු ආනිසංස ප්‍රායෝගිකව අත්දකින්න ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහවන්ත වෙන්න කියලා ඉතින් මම සිල්ලු දනාටම ආරාධනා කරන අතරේ එhmenan අද අපි අද වැඩසටහන අවසන් කරනවා අපි සම්ප්‍රදාය අනුකූලව ettavataachaadi gaatha sadhyanaya karamu ettavataacha amhehi sambatam punnya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya ettavataacha amhehi sambatam punnya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhiya ettavataacha amhehi sambatam punnya sampadam සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු